Sağlıklı saldırı yapan bir yansıtçılık hamleler temelliği var. Ek içerik hamleye pratikalardan bir tavaya kurtulan müddetim ailesi vermemesi namelinde vermeyi görevlerini üniversitaneyi temelinden şöyle diyor. Mavi kalyan ülke bari, Müslümanlı hakları da var. Hakları hakları yasamını katarak ben de arası tavaya verdim diye dinliyor. Ama daha belki eserini yeterdim. Ahmet'in yanı haberi hamilelerin bir şeyden bir sağlığına hatırlıyorum. Ama meyhastaneyi temin hastanedik ama hamle sağlığına hatırlıyorum. Hamile derken okudum ama daha belki üstlük hali verdiklerim ama ne verdiklerim üstlük hali niyeti de tamamen hatırlıyorum. Daha belki dediğim Muran'ı beğeni. Ekim Muran'ın kalyanındaki daha belki intamayı zaten daha içeri. Tabi ki toplayacağımı hatırlayan oldu dikini.
తెరువాన్ సరణాయి හිතන මං මෙතෙන්ට ආපු මේ පළවෙනි සැරේ මම දැක්ක අපි අමතදවිසි සංඝහන්සේගේ ෆොටෝ එකක් එහෙම නේද සංඝහන්සේ පටන් ගන්න ඇත්තේ නේද ඔව් මේ මෑණන්හන්සේ දන්නේ නැතුව ඇති සමහර වෙලාවට මම භාවනා පටන් ගත්තේ සංඝහන්සේ ගොඩක් ඉස්සර ඒ කාලේ මම සිංගප්පූරුවේ හිටියේ එහෙදි ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා එතනින් තමයි මේ ධර්මය හොයන්න යොමු වුණේ. මටත් සතුටුයි ඒ වගේ තැනකට එන්න ලැබුණ එක ගැන. මම ගොඩක් පල්ලේ කැලේ ආරණ්‍යට සම්බන්ධයි. ඊට පස්සේ කාලයක් ඒ ක්‍රමෙන් පිටරටවල උපදෙස් දුන්නා. ඒ ටික මං කිව්වේ සමහර විට මෑණියන් වහන්සේලා ඒ ක්‍රමේ පිළිපදිනවා ඇති. ඒ කියන්නේ සෑහෙන අවබෝධයක් තියෙනවා. මං ටික දෙනෙකුට නෙමෙයි දහස් ගානකට උපදෙස් දීලා එහෙම අත්දැකීම් තියෙනවා. ඉතින් ඒ අතරේ අපි ධර්මය හොයන අය විදිහට අපට ගොඩක් නිදහස තියෙනවා අනිත් ස්වාමීන් වහන්සේලත් ඇසුරු කරන්න. ඒ වගේ කොහෙන් හැවුවත් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොයන්න ඕනේ. ඒකේ අඩුපාඩු තැන් තියෙනවා නම් ඒවා හදාගන්න එක තමයි කරන්න ඕන. මොකද නැත්නම් අපි මේ ලැබපු ජීවිතේ මේ ලැබුණ අවස්ථාව නැති කරගන්නවා වෙන්න පුළුවන්. ඒ හින්දා මේ ධර්මය කොහෙන් හරි කමන්නේ. එතන අපි දන්න දේවලුත් තියෙනවා, නොදන්න දේවලුත් තියෙනවා. ඒවා අඩුපාඩු හදාගන්න පුළුවන් ඒ ගොඩක් වෙලාවට සාකච්ඡා කිරීම තුලින්. ඉතින් අපිට තියෙන වෙලාවත් අඩු වෙනින්දා මම හිතන්නේ හතරට විතර වන්දනා කරන්න. ඒක තමයි. ඒක අපි ඉස්සරහට බලමු. ඉතින් මේ දැන් වැඩක් වෙනවා නම් මේ වගේ අද අපි එකක් කතා කරලා බලලා නේද? ඒක මං හිතුවේ අපිට මොනවා හරි ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරන්න වගේ වගේ කරගෙන ගියොත් හොඳයි කියලා නේද? වෙනම හොඳයි ඉතින් මට එහෙමනම් ටිකක් මොනවා හරි විස්තර කරලා ඊළඟට ඒකට අදාළව මොනවා හරි මතිරණ තැන් තියනවා නම් නැත්නම් වෙන අදහස් තියනවා නම් ඒ වගේ සාකච්ඡා කරන්න හම් බලමු නේද? ඔව්. කොහෙන්ද අපි පටන් ගන්නේ? ඉතින් දැන් හැමෝම බලාපොරොත්තු වෙන්නේ මං හිතන්නේ මේ ජීවිතය තුළ මොකක් හරි මේ ධර්මයෙන් ප්‍රතිඵලයක් ලබන්න. තව විදිහට කිව්වොත් මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීම සඳහා නේ. ඒකනේ අපි අරමුණ වෙන්න ඕනේ. එතෙන්දී අපිට ආර්ය මාර්ගය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. ඒකේ සමහර විට අද කාලේ ඒක ක්‍රම අහන්න ලැබෙනවා, ඒක පුරුදු කරන ක්‍රම තියෙනවා, අද්දකීම් ලැබෙන අය තියෙනවා. ඉතින් අපි ඒක පොඩ්ඩක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒවත් එක්ක විමසන්න පුරුදු වෙන එක තමයි හොඳ. තමන්ගේ අද්දකීම් ධර්ම ඒකෙදී අපි හැමෝම දන්නවා බුදු කෙනෙක් ලෝකයට දේශනා කරන චතුරාර්ය සත්‍ය නේද? චතුරාර්ය සත්‍ය නම් හිතන්නේ හැමෝම දන්නවනේ. අපි මතක් කළොත් දුක ළඟට දුක ඇති වෙන්න හේතුව නේද? ළඟට දුක්ඛ නිරෝධය නැත්නම් නිවන කියලා කියන ළඟට ඒ සඳහා තියෙන මාර්ගය. ඒකට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයමයි එකකට මේ මාර්ගඵල නිවන් අවබෝධය කියන්නේ. මේක ගැඹුරින් ගැඹුරට අවබෝධ වෙනවා. දැන් මෙතන අපි ඒ ටිකම ගත්තොත් දුක කියන එකයි දුක ඇති වෙන්න හේතුව අපි අහලා තියෙනවා තණ්හාව කියලා නේද? තණ්හාව නිසායි දුක ඇති වෙන්නේ. එහෙනම් තණ්හාව නැති වුණොත් නැත්නම් නිරුද්ධ වුණොත් දුක්ඛ නිරෝධය වෙන්න ඕන. දුක හටගන්න බෑ. තණ්හාව ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. නේද? එවනට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාව නිරුද්ධ කරන්න කියලාද මාර්ගය හැටියට? චතුරාර්ය සත්‍යයේ හතරවෙනි සත්‍යය ගත්තාම දුක නැති කිරීමේ මාර්ගය කියලා තණ්හාව නැති කරන මාර්ගය කියලා කිව්වේ නේද? තණ්හාව නිසා දුක ඇති වෙනවා, තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා. එහෙනම් මාර්ගයේ හැටියට එහෙනම් දැන් තණ්හාව නැති කරන්න කියලා එහෙම එකක් නෙවෙයි නේද දේශනා කරන්නේ? අයි කියලා හිතනවාද? එහෙම අයි එහෙම කිව්වේ නැත්නම් අරහෂ්ඨාංගික මාර්ගය තමයි දුක නැති කිරීමේ මාර්ගය හැටියට දේශනා කරන්නේ. මං අහන්නේ එතෙන්දි කිව්වේ නැත්තේ ඇයි තණ්හාව නැති කරන මාර්ගය කියලා? නැත්නම් ඔයගොල්ලෝ තණ්හාව නැති කරන්න කියන්නේ නැතුව තණ්හාව ගෑවිලාවත් නැති දැන් අරහෂ්ඨාංගික මාර්ගය ගත්තොත් සම්මා දිට්ඨිය නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඔන්න ඔයගේ අංග 8ක් තියෙනවා. එතන නෑ මේ තණ්හාව ගැන මුකුත් කියලා නෑ. මුලින් කිව්වා දුක ඇති වෙන්නේ තණ්හාව හින්දා, තණ්හාව නැති වුණා දුක නිරුද්ධ වෙනවා. දැන්
මාර්ගය යන්නේ අවබෝධයෙන්.
ඔව්. හොඳක් හොඳයි. දැන් තණ්හාව කියන එක අපිට ආදම්මන් තණ්හාව නැති කරන්න ඕන කියලා හිතුවට නැති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තණ්හාව ඇති වෙන්නත් හේතු තියෙනවා. අන්න ඒ හේතු ටික අඳුරගෙන ඒ හේතු නැති කළොත් තමයි තණ්හාව නැති වෙන්නේ. දැන් තණ්හාව ගලින්ම නැති කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඔයගොල්ලෝ දැන් ඉඳලා තණ්හාව නැති කරන්න කියලා එහෙම හිතුවට බෑ. නේද? එතකොට ඒකට මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයෙන් වෙන්නේ තණ්හාව ඇති වෙන්න තියෙන හේතු නැති වෙනවා. යම් තැනක තණ්හාව ඇති වෙනවා නම් ඒ ඇති වෙන්න තියෙන හේතු නැති වෙනවා ආරේෂ්ඨාංගික මාර්ගය. එතකොට දැන් ආරේෂ්ඨාංගික මාර්ගේ පටන් ගන්නේ මොකෙන්ද? දැන් කිව්වා සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ඔව්. අපි කෙටියෙන් ගත්තොත් හරි දැකීම, යහපත් දැකීම, නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය කියලා කියනවා. නේද? ඔව්. සම්මා දිට්ඨිය කියන්නේ. එතකොට මේ හරි දැකීමක් තුලින් තමයි එතකොට තණ්හාව නැති වෙන්නේ. මාර්ගේ පටන් ගන්න. ඒ කියන්නේ අපිට හරියට දැකලා නැති හින්දායි තණ්හාව පිහිටන්නේ. නේද? වැරදි අවබෝධයක් හින්දායි තණ්හාව ඇති වෙලා තියෙන්නේ. හරි අවබෝධය આવොත් තණ්හාව පිහිටන්න බෑ. ඒකයි මේකේ දැන් හරි දැකීම නැත්නම් යහපත් දැකීම සම්මා දිට්ඨියෙන් පටන් ගන්න.
සම්මා දිට්ඨි සූත්‍රයේදී
මෙහෙමයි. දැන් සම්මා දිට්ඨි සූත්‍රයේ තියෙන සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් විදි 16ක් තියෙනවා. ඉතින් ඒක අධ්‍යයනය
කරන්න
පොඩ්ඩක්. ඔව්. දැන් අපි බලන්න ඕන අන්න දැන් සම්මා දිට්ඨිය නැත්නම් ඉතුරු මාර්ගාංග වැඩෙන්නේ නැහැ. එහෙනම් සම්මා දිට්ඨිය ඇති කරගන්න. සම්මා දිට්ඨිය ඇති කරගන්නේ කොහොමද කියලා අපි බලමු. ඒ සම්මා දිට්ඨි සූත්‍රය බොහොම හොඳයි. ඒකේ තියෙනවා 16 ආකාරය. මේ විදිහටත් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. මේ විදිහටත් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් කියලා. ඒකෙදි ඒකෙත් තේරුම් ගන්න දැන් සම්මා දිට්ඨිය අපිට කොයි විදිහෙන් හරි ආවනම් අර 16 ආකාරයටම ගැලපෙන්නත් ඕන. එකකින් මට සම්මා දිට්ඨිය තියනවා කියලා තව එකක් තේරුම් ගන්න බැයි නම් ඒ කියන්නේ දැක්මේ අඩුවක් තියෙනවා. අවබෝධයේ අඩුවක් තියෙනවා. හැබැයි ඒ 16ම දැනගන්න ඕනත් නෑ සම්මාදිට්ඨිය ලබන්න. එකකින් වුණත් පුළුවන් සම්මාදිට්ඨිය. ඒ කියන්නේ හරිය අවබෝධය ගන්න. අවබෝධය හරියට ආවනම් අනිත් ඒවටත් ඒක ගැලපෙන්නත් ඕන. නේද? අපි ධර්මයට අදාළව හොයනකොට ඒ විදිහටනේ. ඔව්. එතකොට දැන් අන්න සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕන කොහෙද කියලාත් අපි දැනගන්න ඕන. අකන දැන් අපිට හරි දැක්ම ඇති කරගන්න ඕන කොයි වගේ තැන්වලද? තණ්හාව ඇති වෙන තැන්වලනේ. දැන් තණ්හාවනේ නිරුද්ධ කරන්න තියෙන්නේ. එහෙනම් තණ්හාව ඇති වෙන තැන්වල හරි දැක්ම සම්මාදිට්ඨිය නැති හින්දායි තණ්හාව ඇති. එහෙනම් අපි ඒ තැන්වල තමයි සම්මාදිට්ඨිය ඇති කරන්න ඕන. මොකද තණ්හාව දුරු කරන්න ඕන තැන්නේ අපි තේරුම් ගන්න ඕන. තණ්හාව ඇති වෙන තැන් මොනවාද? කෝපින් තින් කරන තැන් වල පව කරන තැන් වල තණ්හාව ඈ ආයතන අය අපිට ආසා හිතෙන්නේ තණ්හාව හිතෙන්නේ මොන වෙයි ආයතන වල නම් ඇහෙන් දකින රූප නේද තණ්හාව ඇති වෙන්න පුළුවන් ඊළඟට කණින් අහන ශබ්ද නිසා තණ්හාව ඇති වෙන්න පුළුවන් නේද මේ ගන්න අරමුණු වලට නේද මුලින්ම අපිට තණ්හාව ඇති වෙන්නේ. එතන ආයතන 6 ගත්තොත් ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ, මනසට ධම්ම. නේද? අපිට ಜಾති 6ක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. ඔය 6ට තණ්හාව ඇති වෙන්න පුළුවන්. නේද අපි සාමාන්‍ය ජීවිතේ ගත්තොත් තණ්හාව ඇති වෙන්නේ ඕවටනේ නේද ඒ තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන් හයක්. එතකොට ඔන්න බලන්න ඔය හයේ සම්මාදිට්ඨිය නැත්තම් තණ්හාව ඇති වෙනවා. ඒවට ආස කරන ඒ පස්සේ දුවන. එතකොට එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. නේද? එහෙන් දැකින රූපවලට එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. ඒ දෙකම තණ්හා. ඇලීම ගැටීම දෙකම තණ්හාවට අයිති. ඒක පැහැදිලියි ඇති නේද? ඇලීම ගැටීම දෙකම තණ්හාවට අයිති. එතකොට අපේ සම්මාදිට්ඨිය පිහිටන්න ඕන ඔන්න තැන් හයක් අඳුරගත්තා. ඔය තැන් හයේ අපි තණ්හාව ඇති වෙන්නේ ඔය තැන් හයේ නම් අපි ඇත්ත දැකලා නැත්තේත් ඔය තැන් හයේ. නේද? මේ සම්මාදිට්ඨිය පිහිටන්න ඕන තැන් හයක්. හ්ම්? එතකොට තව පෙන්නනවා බුදුරජාණන් වහන්සේ මේ තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන් තැන්. අර කිව්වේ බාහිර ආයතන හයනේ. බාහිර ඔව් බාහිද්ද ආයතන කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම නේද? එතකොට දැන් අපි ওই ටිකට විතරද තණ්හා කරන්නේ? ඔව් ඒ තව වර්ග කිරීමක්. ඔව් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා එනවා. දැන් මම මේ කතා කරන්නේ ඇත්තටම කාම තණ්හා. කාම තණ්හා මේ අපි කාම ලෝකෙනේ ඉන්නේ නේද? මේ ලෝකෙට අයිති එතකොට ඒ කාම වස්තු කියන්නේ ওই ටික. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්. ඒක සාමාන්‍ය තේරෙන සිංහලෙන් කිව්වොත් ඇහැට පේන ඒවා. කනට ඇහෙන ඒවා, නාසයට දැනෙන ගන්ධ සුවඳ, දිවට දැනෙන රස. නේද? ඔය හැම එකටම අපිට තණ්හාව ඇති වෙනවා. ස්පර්ශවල කයට දැනෙන ස්පර්ශ. නේද? ඒකට හිතටත් මතක් වෙන ඒවා සමහර වෙලාවට දිගින් දිගට හිත හිතා ඉන්නා ඒ තණ්හාව. නේද? තණ්හාව බවට පත් වෙන්නේ තණ්හාව කියන කියන්නේ මොකද්ද? මේ ආසා කරන බව තව ටිකක් වැඩි වෙලා. කැමැති බව. කැමැති බව, ආසා කරන බව ඒකේ තව වැඩි දියුණු වීමක් තමයි තණ්හාව කියන්නේ. නේද? ඒ තණ්හාවම තව ටිකක් වැඩි දියුණු වුණහම උපාදානය කියලා. එතන මේ මුලින්ම මොකක් හරි කැමැත්ත ඇතිවීම මත තමයි අල්ල ගන්න උපාදාන කරන මට්ටමට යන්නේ. එතකොට ඒවට එන්න පුළුවන් ඇහෙන දකින්නවා, කනෙන් අහනවා, නාසයෙන් දැනගන්න. මේ කියන්නේ මේ ආයතන හයෙන් දැනුවත් වෙන දේවල්. ওই ටිකට තමයි අපි තව විදිහට ලෝකේ කියලාත් කියන්නේ. ලෝකේ ගැන බාහිර ලෝකේ කියලා කියන්නේ ওই ටිකට නේද? එතකොට තව තියෙනවා මේ අභ්‍යන්තර ලෝකේ කියලා තියෙනවා. ඒ කියන්නේ අජත්තාය. ඒ කියන්නේ මොනවාද? මේ අරමුණු ගන්න අවශ්‍ය වෙන ටික. රූප දකින්න නම් ඇහැක් ඕන නේද? එතකොට අපි ඇහැට තණ්හා කරන්නේ නැද්ද? තණ්හා කරනවා නේද? ඇහැ වගේ පරිස්සම් කරන්න කියන්නේ නැත්තම් ඇහැට මොනවා හරි වෙනකොට අපිට හරි දුකයි. කට ඇහැට තණ්හා කරනවා, කනට තණ්හා කරනවා නේද? ඒ තණ්හාව ඇති වෙන්න පුළුවන් තව තැන් ටික. ඇයි මේවා ඒවට තණ්හා කරන්නේ? අපි ඇත්තටම ආසා ඇහැට නෙමෙයි. අපට ඕනකම තියෙන්නේ රූප දකින්න. ඇහැ අන්ධ වුණත් කමන්නේ රූප පේනවනම්. හැබැයි අපිට නුවණක් තියෙන රූප පේන්නේ නැහැ ඇහැ නැති. ඒ හින්දා ඇහැට ආස කරනවා. හරි. ඒ වගේ තමයි ශබ්ද අහන්න ආස කරන හින්දා කනක් ඕන සද්දාන. කනක් නැතුව සද්දාහන්න බෑනේ. ඒ හින්දා කනටත් ආස කරනවා තණ්හාව. ඔය වගේ මේ අභ්‍යන්තර ආයතන 6ටත් අපි තණ්හා කරනවා. නේද? එතකොට ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඒ 6. එතකොට දැන් තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන් ඔන්න 12ක් තියෙනවා නේද? 6යි 6යි. ওই ටිකටම තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකය කියලා කියන්නේ. නැත්නම් සියල්ල සබ්බ සූත්‍රය කියන එකේ තියෙන සියල්ල කියලා සඳහන් වෙන්නේ ওই ටික. නැහැ රූපයි, කනයි, ශබ්දයි නේද? ඒක ඒ ආයතන 6 අපි අජ්‍යත්ත බහිද්ද විදිහට ගත්තොත් 12ක් තියෙනවා. දැන් මම මේ මතක් කළේ දැන් අපිට අවශ්‍ය තණ්හාව නැති කරන්න. තණ්හාව නැති කරන්න නම් සම්මාදිට්ඨියෙන් පටන් ගන්න මාර්ගයක් තියෙනවා. සම්මාදිට්ඨිය ඇති වෙන්න ඕන තැන් ටික අඳුර ගන්නවා. මේ ඇති වෙන්න ඕන තැන් තමයි තණ්හාව ඇති වෙන තැන්. ඒ තැන් අපි දැන් 12ක් කිව්වා. ඔයගේ ඇත්තටම තියෙනවා තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන් 60ක් සඳහන්. ඒක වචන ටික දැනගන්න ඕන නම් මම කියන්නම්. හැබැයි ඕවා මතක තියාගන්න අවශ්‍ය නැහැ. මේක මූලික දැනුමක් ගන්න ඕන නම් බට කියන්නේ. සාමාන්‍ය ඔය කියපු 12 දන්නවා නම් ඇති. ඇහැයි රූපයි කනයි ශබ්දයි නාසයයි ගඳ සුවඳයි දිවයි රසයි කයයි ස්පර්ශයි මනසයි දන්නවා. හරි. ඔය 12 හරියට දැක්කොත් කෙනෙකුට නිවන් අවබෝධය දක්වාම හිත දියුණු කරන්න පුළුවන්. ඒ වුණාට මේක සම්පූර්ණ වෙන්න අපි ඉතුරු ටිකක් කියමු. එක ආයතනයක් ගත්තහම තැන් 10ක් තියෙනවා තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඒ 10 ඒව 6ක් ඇවිල්ලා තමයි 60ක් කියන්නේ. දැන් මම දෙකක් කිව්වා එක ආයතන. එහෙනම් ඇහැයි රූපයි. කනෙන්නම් කනයි ශබ්දයි නේද? තව ඒ වගේ තණ්හාව ඇති වෙන්න පුළුවන්. දැන් ওই ආයතන නිසා පහළ වෙන විඤ්ඤාණය. ඇහැයි රූපයි නිසා පහළ වෙන්නේ මොන විඤ්ඤාණයද? චක්කු විඤ්ඤාණය. කනයි ශබ්දයි නිසා සෝත විඤ්ඤාණය. නේද? නාසයයි ගන්ධයයි නිසා ගහන විඤ්ඤාණය. දිවයි රසයි නිසා පහළ වෙනවා ජීවහා විඤ්ඤාණය. ළඟට කයයි ස්පර්ශ නිසා කාය විඤ්ඤාණය. මනයි ධම්මයි නිසා මනෝ විඤ්ඤාණය. අන්න ඔය විඤ්ඤාණ හැටත් තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඒ තව ජාති 6. එතකොට 6ව 3ක්. විඥාණය කියන්නේ එකයි. ඒ වුණාට ඒක හටගන්න ඔව්. ඒ කියන්නේ දැන් හැයි ඇහැ මුල් වෙලා හටගන්න විඥාණයයි කන මුල් වෙලා හටගන්න විඥාණයයි අතර වෙනසක් තියෙනවා. අම මෙහෙම ගම්මකෝ විඥානය කියන්නේ මොකද්ද? දැනගෙන නේ. දැනුවත් වෙන ස්වභාවයට තමයි විඥානය කියලා. මොනවා හරි දැනුවත් වෙනවා නම් ඒ ගතියට කියනවා විඥානය. එතකොට ඇහැ මුල් වෙලා දැනුවත් වෙනවා නම් ඔකට නමක් දෙනවා චක්කු විඥානය. ඒකත් දැනුවත් වෙන ගතිය. හැබැයි එතෙන්දී දැනුවත් වෙන්නේ විශේෂ රූප ගැන. කන මුල් වෙලා දැනුවත් වෙන්නේ ශබ්ද ගැනනේ. අන්න එහෙම විශේෂයක් තියෙන හින්දා තමයි වෙන් කරන්නේ. නැත්තම් විඥානය කිව්වොත් එකයි. ඇති වෙන්න පුළුවන් 6 තැනක් තියෙනවා. ඒ කියන්නේ ආකාර 6ක් තියෙනවා. රූප ගැන දැනගන්නකොට අපි චක්කු විඥානය. ශබ්ද ගැන දැනගන්නකොට සෝත විඥානය තියෙනවා. හරි. ඒ දැනගන්නේ මොනවද කියන එක මත හයක් වෙනවා. එහෙම නැත්තම් ඒකට මුල් වෙන ආයතනේ අනු. හරි. ඒක විඥානය කියලා අදහස් කරන්නේ එකම ස්වභාවය. හැබැයි විඥානේ වැඩ දෙකක් තියෙනවා. ඒක මම පස්සේ කතා කරන්නම්. අපේ තමයි ආයතන විඥානේ ඊළඟට මනෝ විඤ්ඤාණ අතර වෙනසක් තියෙනවා. ඒක තමයි හෙන් දකින්න හට ගන්නවානේ චක්කු විඥානේ. ඒ ගැනම හිතන විඥානේ ගැන මනෝ විඥානකින් හිතන්නේ. හරි. එහෙන් රූපයක් දැකලා ඒක ගැන හිතන්නේ මනෝ විඥානේ. දකින්නේ චක්කු විඥාණයෙන් ඒක ගැන හිතන්නේ මනෝ විඥාණය. ඔය දෙකේ වෙනසක් තියෙනවා. කියන්න පුළුවන් ද වෙනස මොකක්ද කියලා? ලකු වෙනසක් තියෙනවා. දෙකම දැනුවත් වීම තමයි. දැනුවත් වෙන ගැතියෙන විඥාණය. නේද? අරදන්න. ආයතනෙන් එන විඥාණය අපි චක්කු විඥාණය හරි සෝත විඥාණය හරි කියන එකට බෑ අපිව සසරෙ ගෙනියන්න. හරි. ඇයි ඒ? ඒකට කියනවා මොන විඥාණයක්ද ඒ? සසරෙ ගෙනියන්න බෑ කියන්නේ සසර ගෙනියන්නේ මොනවයින්ද? අපි කරන කර්ම වලින් නේද? කරන හොඳ හෝ නරක මොනවා හරි කර්ම කරනකොටනේ සසරේ යන්නේ. ඒකට විපාක දෙන්නනේ නේද? එතකොට මේ චක්කු විඥාණය කියන එක කර්මයක් නෙවෙයි. ඒකයි ඒකට සසරේ ගෙනියන්න බෑ කිව්වේ. සෝත විඥාණය කියන එක කර්මයක් නෙවෙයි. විපාක තියෙන එක නිවේ. හරි. එහෙනම් මොකද්ද ඒ? අව මේවා හේතුක සිත් වලටත් වැටෙනවා. දැන් මේ මේවට කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා ඒ නම මතක් කරමු. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ වගේ ඒවට කියන්නේ මොන සිත් කියලාද? ඒවා විපාකයක්. විපාක සිත්. ඒක කර්මයන් නෙවෙයි. අලුත් කර්මයන් නෙවෙයි. දැන් මේකේ තියෙනවා දැන් පෙර කර්මයක විපාකයක්. හරි? පෙර කර්මයක විපාකයක් වෙනකොට ඒක ඉවරයිනේ. එන්න දැන් අපි අලුතෙන් කර්මයක් කළොත් ඒකට අනාගතේ විපාකයක් එන්න පුළුවන්. හරි? එතකොට මේ ආයතන විඥාණය කියන එක විපාක මට්ටමක් විතරයි. එතන ඇහැ නිසා තියෙන චක්කු විඥාණය නැත්තම් සෝත විඥාණය දැනට අපි මේ ඉන්ද්‍රිය පහ ගමු. නะ? චක්කු විඥාණය, සෝත විඥාණය, ගහන විඥාණය, ජීවහා විඥාණය, කාය විඥාණය කියන පහ විපාක පහක් විතරයි. ඒවා අලුත් කර්ම නෙමෙයි. අලුත් කර්ම වෙන්නේ ඒක ගැන හිතන හිතෙන්. මනෝ විඤ්ඤාණ. අපි හිතමු දකින දේ ගැන හිතෙන් ඊළඟට වැඩ ටිකක් කරලා. අන්න ඕක තමයි අලුත් කර්ම සකස් කරනවා. හරි. අභිධර්මයේදී ඔවට කියනවා මේ ජවන් සිත් කියලා අහලා තියෙනවා. දැන් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. දැන් තේරුම් ගන්න ඕන දැන් එහෙන් දකින්න මූලිකව ඇති වෙන විඥාණය අපි චක්කු විඥාණය කියන එක කර්මයක් නෙමෙයි ඒක විපාකයක් විතරයි. ඒකට බෑ අපිව සසරේ ගෙනියන්න. හැබැයි ඒක මුල් කරගෙන මනසෙන් ඊළඟට හිතන ඒවට පුළුවන් ඒවා නව කර්ම වෙනවා අලුත් කර්ම වෙනවා. හරි. ඒ වෙයින් තමයි අපිව සසරේ ගෙනියන්න. හරි. ඒකයි මම කිව්වේ මේ විඥාණය කිව්වට එහෙම වෙනසකුත් තියෙනවා. ඔව්. චක්කු විඥාන ධාතු. ඒ ටිකම තමයි මේ එතන විඥාන ධාතු කියන්නේ. ධාතු කියලා අදහස් වෙන්නේ යම්කිසි ගතියක් ස්වභාවයක් තියෙන එක. හරි? මොනවා හරි ගතියකට අපි කියනවා ධාතු. කරි වචනයක් ඕනෙනේ කියන්නේ දැන් සතර මහා ධාතු කියන්නේ නේද? සතර මහා ධාතු කිව්වහම පඨවි ආපෝ තේජෝ වායෝ කියනවා. දැන් පඨවි කියන්නේ මොකද්ද? තද ගතිය. ඒ දැනෙන ගතියට තමයි පඨවි කියලා කියන්නේ. හරි? ඒ ගතියක් කියන එකට තමයි ධාතු කියලා කියන්නේ. එතකොට ඒ අටලස් ධාතුව කියද්දී චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු එහෙම වර්ග කරන්න පුළුවන්. දැන් අපිට වැදගත් වෙන්නේ මං කිව්වේ දැන් සසරේ ගෙනියන්නේ මොනවයින්ද කියන එක අපි අඳුර ගන්නවා. ඒවනේ නවත්තන්න ඕන නේද? එතකොට මේ කර්ම කෙරෙන්නේ තේරුම් ගන්න දැන් ඇහෙන් දැකීම කියන චක්කු විඤ්ඤාණ මට්ටම නෙමෙයි කර්ම. ඒක ගැන වැරදියට හිතන එකේනුයි කර්ම සිද්ධ වෙන්නේ. හරි? සද්දේ ඇහෙන එක කර්මයක් නෙවෙයි. මේක විපාකමයි. ඇයි විපාකයක් කියන්නේ දැන් අපිට මේ විදිහට අපි ඇහැක් හදාගෙන තියෙනවා නැත්නම් කනක් හැදිලා තියෙනවා. එතකොට ඒ තියෙන නිසා ඒකට අරමුණු වෙන ගතිය තියෙනවා. එතකොට මේවා හැදිලා තියෙන්නේ පෙර කර්මයක් අනුවනේ. දැන් අපිට මනුෂ්‍ය මට්ටමේ ඇහැක් ලැබිලා තියෙන්නේ මනුෂ්‍ය ප්‍රතිසන්දියක් ලැබුණා හින්දානේ නේද? එතකොට ඒක විපාක මට්ටම. මේ මට්ටමේ ඇහැක් ලැබිලා. හරි මේ මට්ටමේ කනක් ලැබිලා තියෙන්නේ විපාක මට්ටම. එතකොට ඒකෙන් අරමුණු වෙන ඒවා තමයි අපි දැනගන්නේ ඒ අදාළ විඥාන. චක්කු විඥාණයෙන් හරි සෝත විඥාණයෙන්. නේද? දැන් අපිට මේ මට්ටමේ හැක්කින්ද අපිට ඔය තියෙන මට්ටමේ රූප පේන. අපි හිතමු මේ වෙන සතෙක් වගත්තු කූඹියෙක් වගේ මට්ටමේ හැක් හැදිලා තිබුණා නම් අපිට පේන ඒවා නෙමෙයිනේ පේන්නේ. එතකොට එයාටත් හැදෙනවා චක්කු විඥාණය. ඒ වුණාට ඒ කර්මයට විපාක මට්ටමින් තමයි ඒව දැర్శණය වෙන්නේ. හරි. දිව්‍ය ඇහක් තිබුණා නම් එතකොට අපිට වඩා වෙනස් සමහර විට මේ දික්ටි හරහා දකින්න පුළුවන් මට්ටමක් වෙනවා. ඒ චක්කු විඥාන පහළ වෙනවා. ඒ වුණාට ඒක වෙනස් අර විපාකේ අනුව හම්බුනේ නැහැ. නැහැ මට්ටම. තේරෙනවද නේද? ඒක විපාකයක් කියන එක ඒතකොට. මේ මට්ටමේ දර්ශනය වෙන්නේ මේ මට්ටමේ පෙර කර්මයක් හින්දා. හරි. එතකොට මේ දර්ශනය වෙන මට්ටම අලුත් කර්මයක් නෙමෙයි. මේ දර්ශනය වෙන දේ ගැන අපි හිතන මට්ටමේදී තමයි කර්ම. එතකොට හිතනවා කියනකොට මනෝ විඥාන වැඩක. එතකොට අපි දැන් කුරුල්ලෝ කෑ ගහනවා එහෙනම් නේද? මොකද ඒ මොකද්ද? ගිරවි. අපි හිතමු ගිරවි කියලා. මම හිතන්නේ නම් ගිරවි නෙවෙයි. නේද? දැන් ගිරවි කියනකොට මොකද්ද නිකන් හිතට පෙනුනේ? මොන වගේ කොළපාට ලස්සන කුරුල්ලෙක් නේද? හිතට පෙනුනා නේද? ඈ? දැන් බලන්න ඇහෙන්නේ ශබ්දයක් නේ. අපේ හිතට පෙනුනේ රූපය. කොළපාට ලස්සන කුරුල්ලෙක්ගේ රූපයක් තමයි මනසට පේන්නේ. නේද? දැන් ඔතන බලන්න ශබ්දේ ඇහෙන මට්ටම කියන්නේ මොන විඤ්ඤාණයද? සෝත විඤ්ඤාණය. දැන් මම කතා කරන ශබ්දෙන් ඒ ශබ්දේ වෙන් වුණානේ. ඒ වෙන් උනේ සෝත විඤ්ඤාණය. හරි? ඇත්තටම තව වචන තියෙනවා මම ඒ ටික ඒවා දාන්න නැතුව මේ කියන්නේ. සෝත විඤ්ඤාණයෙන් තමයි ඒ ශබ්දේ දැනගත්තේ නේද? ගිරව කියලා දැනගත්තේ. ගිරවගේ රූපේ පෙනුනේ. මනෝ විඤ්ඤාණය. දැන් ඔය දෙක වෙන් කරගන්න පුළුවන් වෙනවා. ශබ්දේ ඇහුනේ සෝත විඤ්ඤාණයට. ගිරවෙක් කියලා දැනගත්තේ මනෝ. හිතෙන්නේ දැනගත්තේ. නේද? සද්දේ තිබුණේ නැහනේ ගිරවා කියලා මුකුත්. එහෙම නේද? ගිරවගේ රූපේ පෙනුනේ හිතට. හරි? දැන් ඔන්න ඔතෙන්දි තේරුම් ගන්න සද්දේ ඇහෙන මට්ටම කියන්නේ විපාකයක්. අපිට මේ මට්ටමේ ඇහෙන කනක් තිබුණා හින්දා තමයි ওই සද්දේ ඇහුනේ. නේද? එතකොට ඒක විපාක විඤ්ඤාණය. හැබැයි ওই සද්දේට අපි ගිරවෙක් කියලා හිතනකොට දැනුත් මොනවා හරි කරලා තියෙනවා අලුතෙන් නේද? දැන් අපිට ගිරවෙක්ව මතක් වුණේ කලින් ගිරවෙක් අත්දැකලා තිබුණා හින්දා නේද? අපි හිතමු පොඩි ළමෙක් හිටියා ගිරවෙක් මීට කලින් දැකලා නැහැ. එයාටත් ගිරවෙක් වෙයිද ඔය සද්දය ඇහෙනකොට? නැහැ. දැන් පේනවා නේද මෙතන හිතෙන් මොකද්ද සද්දෙට අමතරව අපේ පෙර අත්දැකීමකුත් කරන් තියෙනවා. නේද? ඒ හින්දා තමයි අපි මේ මනසට ගිරවෙක්ව පෙනුනේ. හරි? ඔන්න ඔය මට්ටම වෙනකොට දැන් අලුතෙන් මේ මොහොතේ දෙයක් කරලා තියෙනවා. ඇහුණ ශබ්ද සංඥාවට අමතරව අපේ හිතෙනුත් මොනවද දාලා ගිරවෙක්ව හදලා තියෙනවා නේ. ඔන්න ඔය හදන වැඩේ තමයි මේ සංස්කරණය කරනවා කියන්නේ. හදනවා සංඛාර කියලා කියන්නේ. දැන් ඒ හැදුවේ අපේ තියෙන අදහස් එක්ක චේතනා ටිකක් එක්ක. ඔය අලුත් සංස්කරණයක්. ඔය සංස්කරණයට කියනවා නැත්නම් සංස්කාරයට කියන අලුත් කර්මයක් කියලා. හරි. ඒ කර්ම එතකොට අපිට දිගින් දිගට තව ගෙනියන්නත් පුළුවන්. හරි. ගිරවෙක් කියලා හිතුණා නම් ඌට කෑම ටිකක් දෙන්න හිතන්න පුළුවන්. හා එතකොට නිකන් පින්ගත්තේ නේ හොඳ වැඩ. කෙනෙකුට හිතෙන්න පුළුවන් නුව එලවන්න ගිරව් නම් එලවන්න හිතෙන්න කපුටෙක් වගේ හිටියන නේද? එලවන්න හිතුනොත් එහෙම ටිකක් අර ද්වේෂ සහගත සිතක් එන්නේ නේද? එතකොට මේ මොකද්ද වෙන්නේ? පව් පැත්තට යනවා නේද? දැන් පේනා නේද? එකෙන් පුඤ්ඤාභි සංඛාර කරන්නත් පුළුවන්, අපුඤ්ඤාභි සංඛාර කරන්නත් පුළුවන්. හරි? ඒ දෙකටම විපාක තියෙනවා. මොකද ඒවා අලුත් කර්ම. හරි? එතකොට ඒවට පුළුවන් අපි අපිව සසරේ ගෙනියන්න. ඒක තව විදිහකට කිව්වොත් දැන් ඔය මට්ටමේදී අපි ලෝකෙට අහු වෙලා ලෝකේ දෙයක් බාරගෙන දැන් ගිරවෙක් පේනකොට අපිට හිතෙනවා නේද ගිරවා ඉන්නේ කොහෙද අර පැත්තේ නේද පෙනුන්නේ නැතුවට දැන් අපිට හිතන්නේ ওই ගිරවා ඉන්නේ අර පැත්තේ කියලා හිතුණානේ නේද ඒ පැත්ත බලන්න හිතුණානේ නිකන් නේද ඉන්නවද කියලා වගේ ඇයි ඒ හිතුනේ අර පැත්තේ ඉන්න ගිරවෙක් තමයි දැන් දැනගත්තේ කවුද දැනගත්තේ මම ඔන්න ඔතනදමයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් බලන්න අරහෙ ඉන්න ගිරවෙක් මෙහි ඉන්න මම දැනගෙන තියෙනවා ඔන්න ඔය මට්ටමට එනකොට මේ අපි අලුත් ඒවා ගොඩක් දාලා තියෙනවා නේද දැන් සක්කාය දිට්ඨියත් ඇවිල්ලා නේද දැන් පිළිගන්න කැමති වුණත් නැති වුණත් ඕක තමයි ඇත්ත. එහෙ ගිරවා දැනගන්න මෙහෙ ඉන්න මම. හැරිලා බැලුවේ මගේ ඇහෙන් අරහෙ ඉන්න ගිරවා දැනගන්නවා. නේද? ඕක අපි හිතුවේ නැතුවට හිත ඇතුලේ ඕක තියෙනවා. හරි. ඒක අපි ටිකක් තේරුම් ගන්න බලමු දැන් ගිරව අරහෙ ඉන්නවා කියලා අදහසක් ආව නේද ඒ හින්දා නේද මේ පැත්ත බැලුවේ මේ පැත්ත බැලුවේ නෑ ඒත් බාහිරේ යන අර පැත්තේ එළියේ ගිරවට අදාළ රූපයක් තියෙනවා කියලා හැඟීම මනසේ ඇති වෙලා තියෙනවා නේද එතකොට එහෙ ඉන්න ගිරව බලන්න තමයි අපි ඔළුව හැරෙව්වේ S2 හැරෙව්වේ ඒකට නේද ඒ හැරෙනකොට මේ හිත ඇතුලේ අදහස තියෙන අරහි ගිරවෙක් ඉන්නා මෙන්න මේ ඇස් දෙකෙන් ඔය දකින්න පුළුවන්. ඒ හින්දා තමයි හැරවිලා තියෙන්නේ. මේ කය ක්‍රියා කරෝලා තියෙනවා. කය ඉබේ ක්‍රියා කරන්නේ නැහැ. කය ක්‍රියා කරන්නේ අපේ මනසෝ. ඈ? අහලා ඉති සමහරට කාය විඤ්ඤාති, වාචී, චිත්ත විඤ්ඤාති එහෙම කියලා තියෙනවා. මේ කය ක්‍රියා කරන මේවා ටිකක් තියෙනවා. මේ හිත මුල් වෙලා තමයි කය ක්‍රියා කරන්නේ. එතකොට අපි නෑ දන්නවා වුණාට හිත ඇතුලේ වැඩ ගොඩක් වෙනවා. අර පැත්තේ ගිරවෙක් ඉන්නා අවුව බැලුවොත් හොඳයි බලන්න නම් ඇහැ හරවන්න ඕනේ ඇහැ නිකන් හැරෙන්නේ නැහැ බෙල්ලෙන් ඔළුව හැරෙගොත් තමයි නේද? මොහොම කියලා පණිවිඩ යවලා වෙන් කරකවලා දිනවා. ඈ? දැන් ඒවා වැඩ ගොඩක් වෙනවා. ඒ එච්චර දැනගන්න ඕනේ නැහැ. දැන් මූලිකව දැනගන්න ඕනේ අර පැත්තේ ගිරවෙක් ඉන්නවා කියන අදහසක් හිතට ඇවිල්ලා තියනා නේද? එතකොට එහෙ ඒ කියන්නේ බාහිර. බාහිර රූපයක් තියනවා. ගිරවට අදාළ සතර මහා ධාතු රූපයක් තියෙනවා. හරි. බාහිර දෙයක් තියනකොට ඒ දෙයට සාපේක්ෂව මේ පැත්තේ අභ්‍යන්තරයක් තියෙනවා. මම මෙහි ඉන්නවා මට සාපේක්ෂව තමයි අර පැත්තේ ගිරවයි. දැන් දෙපැත්තක් වෙන් වෙලා තියෙනවා. අර පැත්ත අපි බාහිර නැත්තම් බහිද්ද කියනවා මේ පැත්ත අජ්ජත්. ඔය වෙන් වෙනකොට මම කියන හැඟීම ඇවිල්ලා ඉවරයි. අපි කැමති වුණත් නැති වුණා. සක්කාය දිට්ඨියට ඇවිල්ලා ඉවරයි. මම ටිකක් තේරුම් ගන්න ඕන. මොකද තේරුම් ගත්තොත් තමයි ඔබ කඩන්න පුළුවන්. ඊළඟට දැන් මෙතන එතකොට මොකද්ද මේ ඇත්ත தත්ත්වය මොකද්ද? සද්දයක් ඇහුණා. ඕක ගැන හිතුවා නේ. හිතපු ටිකෙන් මනසට නේද ගිරවෙක් වෙනුනේ. මනසට පෙනුණ ගිරව කොහමද එළියේ ඉන්නේ? ඔන්න ඔතන අපි මුලාවක් වෙලා නේද? හිතේ ඇති වුණ දෙයක් එළියේ තියනවා කියලා විශ්වාස කරලා තියෙනවා. මනසෙන් කිවි ගිරවෙක්ගේ සද්දයක් කියලා ගිරව ගේ රූපෙ පෙන්නේ කොළපාට රූපයක් පෙන්නේ මනසටනේ නේද? ඇස් දෙකට නෙමෙයිනේ. ඒතර මනසට පෙනුන එක හිත ඇතුලේ සිද්ධ වෙච්ච දෙයක් නේ. හිතේ හදපු හිත් ටිකක් නේ. ඕක කොහොමද එළියේ රූපෙට අයිති උනේ? මනෝවිඤ්ඤාණය හදපු දේ අපි විශ්වාස කරන්නේ බාහිරේ තියනවා කියලා. හිතට තමයි පෙනුනේ, මතක් වුනේ. එනකට අපි විශ්වාස කරන්නේ එළියේ තියෙන දේක් දැනගත්තා කියලා. ඇත්තටම එළියේ තියෙන දේ නෙමෙයි දැනගත්තේ, හිතෙන්ම හදපු දේ හිතෙන් දැනගත්තා. නේද? ඔන්න ඔතන තේරුම් ගත්තොත් හිතෙන් හදපු දේ හිත ඇතුලේ මිසක් බාහිරේට අයිති නෑ. බාහිර සතර මහා ධාතුවට අයිති නෑ හිතේ ඇති වෙන ඒවා. හිතේ ඇති වෙන දේවල් හිතේ විතරයි. ඒවා බාහිරේට අයිති නෑ. දැන් ඔක ටිකක් තේරුම් ගන්න අමාරු නම් අපි තව උපමාවක් ගමු. අර මම සාමාන්‍යයෙන් ගන්න එකක් තමයි වතුරට එබෙන බල්ලා. මොකද වෙන්නේ බල්ලෙක් වතුරට එබෙනකොට? බුරනවා. ඇයි බුරන්නේ? තව බල්ලෙක් ඉන්නවා කියලා හිතන හින්දා නේද? ඒතර බල්ලගේ මානසිකත්වයට ඌ හිතනවා තව බල්ලෙක් එළියේ ඉන්නවා කියලා. හැබැයි අපි දන්නවා ඕක නෙමෙයි ඇත්ත තත්ත්වේ. මේ මුලාවේ. නේද? රැවටිලා. ඒතර රැවටුනේ කොහොමද කියලා බැලුවොත් මොකද වෙලා තියෙන්නේ? අපි බල්ලගෙන් අහුවොත් ඇයි මේ බුරන්නේ කියලා අපිට කතා කරන්න පුළුවන් කියලා හිතමු. මොකක් කියයි? තව බල්ලෙක් ඉන්නේ. ඊළඟට අපිට අහන්න වෙන කොහොමද බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ? එතකොට කියන්නේ අර පේනවා ඉන්නවා, ඇවිල්ලා බලන්න අනේ ඉන්නවා කියලා කියනවා. එතකොට මොකද්ද දැන් තියෙන්නේ? පේන හින්දා ඉන්නවා. නේද? ඒ වුණාට අපි දන්නවා බල්ලා රැවටිලා කියලා. ඒ වුණාට උන් කියන කතාවෙත් ඇත්තක් තියෙනවා නේද? දැන් අපි තේන හින්දා තියනවා කියලා දැන් අතන මොකක් හරි අර කබඩ් එකක් තියනවා නේද? ඇයි කබඩ් එක තියනවා කියන්නේ? පේන නිසා. බල්ලක් කියන ඒ කතාව. ඇයි බල්ලෙක් ඉන්නා ඉන්නේ කියලා ඇහුවොත් තියන පේන නිසා. අපි කියන්නේ ඕකම. නම් බල්ලා රැවටිලා කියන්න පුළුවන්. මේ නුගණින් හොයන්න ඕන. හැබැයි අපි දන්නවා බල්ලා හොඳට රැවටිලා කියන එක හොඳටම දන්නවා නේද? අපි රැවටිලා නැහැ කියලා දැනට දන්නවා. රැවටුන බව දැනගන්න ප්‍රඥාව වැඩෙන්න ඕන. දැන් හිතනවා අපි කබඩ් එක තියනවා කියනකොට අපි රැවටිලා නැහැ. බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියනකොට ඌ රැවටිලා. නැති බල්ලෙකුටනේ ඉන්නවා කියන්නේ. නේද? හැබැයි දෙන්නම කරලා තියෙන්නේ ඇහෙන් දැකපු දේ තියනවා කියලා. නේද? බල්ලටත් ඇහැට පේනවා බල්ලෙක් ඉන්නවා වගේ. පේන එකේ වරදක් තියනවාද? ඈ? ඔව් මං අහන්නේ දැන් වතුරට ඉබුණහම බල්ලෙක් වගේ පේන එකේ වැරද්දක් තියනවද? නෑ, ඔගේ ඇස් පේනවා නම් පේන්න ඕනේ නේද? පේන්නේ නැත්නම් ඇස් පෙනීමේ අඩුව. නේද? දැන් පෙනීමේ වැරද්දක් නෑ. ඒකයි මං කිව්වේ ඔය පේනවා කියන්නේ විපාකයක් විතරයි. විපාක විඥානය. පේන ස්වභාවයේ වැරද්දක් නෑ. පේන සිද්ධියට බෑ අපිව සසරේ ගෙනියන්න. ඇහි චක්කු ස්පර්ශය නිසා තමයි පේන්නේ. ඒ කියන්නේ ඇහි පිටව පැත්තකින් ගියොත් ඇහි ප්‍රතිබිම්බයක් හදලා දුන්නා. ඕක චක්කු විඥාණයෙන් දැක්කා. බල්ලෙක් ඉන්නා කිව්වේ මනෝ විඥාණය. දැන් පේන මට්ටම වතුරට ඉබෙනකොට බල්ලෙක් වගේ පේනවනේ. ඒ ඇහැ පේන හින්දානේ පේන්නේ. එතකොට ඒක චක්කු විඥාණය. නේද? චක්කු විඥානේ වරදන්නේ නැහැ. අපි බැලුවත් එයියේ වගේ චක්කු විඥානේ වරදන්නේ නැහැ. හරි? වරද තියෙන්නේ කොහෙද? ඔය පේන එක ගැන හිතන එකේදී. මනෝ විඥානේ හිතන්නේ. ආ ඔය පේන එකේ බල්ලෙක් ඉන්නවා. ඔහොම පේන්නේ එළිය බල්ලෙක් ඉන්න හින්දා. නේද? ඔහොම පේන්නේ එළිය බල්ලෙක් ඉන්න හින්දා කියලා හිතන එකේ නේද වැරද්ද තියෙන්නේ? පෙනීමේ බල්ලෙක් වගේ පේන එකේ වරදක් නැහැ. ඒක එහෙ හැකියාව. හරි. ඒක විපාක මට්ටම. හැබැයි රැවටිලා මුලා වෙලා තියෙන මට්ටම අර එළිය බල්ලෙක් ඉන්නවා කියන මට්ටමේදී එතකොට අපිට පේනවා කෙලින්ම මේ අවිද්‍යාව යෙදිලා, ඇත්ත ඇති හැටි නොදන්නකම යෙදිලා. ඒකනේ මුලා වෙලා තියෙන්නේ. එහෙනම් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එක වෙලා. නේද? ඇත්ත ඇති හැටි නොදන්නකම නිසා මුලාවෙන් හදපු බල්ලෙක් තමයි දැන් එළියේ ඉන්නවා කියලා හිතා. හරි. අවිද්‍යා පත්‍ය සංඛාරා. ඔක බල්ලට නම් එලා කියලා පිළිගන්නවා. දැන් ඔක අපටත් එලාද කියන එක තමයි දැන් ප්‍රශ්නේ. නේද? අපිට එහෙන් මොකක් හරි දැකලා එළියේ තියෙන හින්දමයි මෙහෙම පේන්නේ කියලා හිතුවොත් අර බල්ලා ඉන්න දෘෂ්ටියම නේද ඉන්නේ. දැන් බල්ලා හිතන්නේ එළියේ බල්ලෙක් ඉන්න හින්දයි මෙහෙම පේන්නේ. අපිට හිතන්නේ නැද්ද අතන කබඩ් එකක් තියෙන හින්දයි මෙහෙම පේන්නේ කියලා? ඒ දෙකම එකයි නෙවෙයිද? ඒක තමයි. ඒ අපේ තියෙන නුවණට දැන් අපිට පේනවා බල්ලා රැවටිලා. හරි? අපි රැවට දැන් බල්ලා රැවටිලා කියලා බල්ලා දන්නවද? නෑ ඌට ඒක ඇත්ත. මේ මුලාවේ ඉන්නකන් ඌට ඒක ඇත්ත. අපි මේ මුලාවේ ඉන්නකන් අපිට අරක ඇත්ත. මේ රහතන් වහන්සේට හරි බුදුරජාණන් වහන්සේට හරි තමයි අපි ඇහැට රැවටිලා කියන එක තියෙන්නේ. ඒ කියන්නේ චක්කු විඥාණයෙන් යමක් පෙන්නනවා, දර්ශනයක් පෙන්නනවා. ඕක ගැන වැරදියට හිතන එක අනුව නේද ඒ පේන දේ ලෝකේ තියෙනවා කියලා හිතන්නේ. බල්ලට ඇහැට පේනවා. ඒ කියන්නේ චක්කු විඥාණයට දර්ශනය වෙනවා. හරිද? මේ පේන දේ එළියේ තියෙනවා කියලා හිතනකොට මුලා වෙලා නේද? ලෝකෙට අහු වෙලා නේද? ඕක අපටත් වෙනවා. මේකෙන් තාම ඕක වැටහෙන්නේ නැතුව ඇති. දැන් අපි පේන නිසා අතන තියනවා කියන එකට ආවනේ නේද? කබඩ් එකක් වගේ පේනවා. ඒක ඇහි හැකියාවනේ. එතකොට ඔය හොහොම පේන්නේ අතන ඒ දේ තියෙන හින්දා. ඒකට අදාළ රූපේ තියෙන හින්දා. නේද? හැබැයි ওই වැඩේම බල්ලා කරාම අපි කියනවා ඌ මුලා වෙලා. මොකද ඊට වඩා ඇත්තක් අපට පේනවා. මොකද වතුරේ බල්ලෙක් නැහැ කියන එක අපි හොඳටම දන්නවා. නේද? හැබැයි දෙන්නම ඇහැ පාවිච්චි කරලා තියෙන්නේ ඈ එකම සිද්ධිය. ඇහෙන් හදලා දීපු ඒ ප්‍රතිබිම්බය දැකලා ඒකට අදාළ රූපේ එළිය තියනවා කියලා හිතුවා. දැන් ඔතන බල්ලා රැවටිලා තියෙන්නේ ඇයි? මේ පේන දේ එළියේ තියනවා කියන එක. ඒක වැරදි දෘෂ්ටියක් නේද? එහෙම නැත්නම් එළියේ තියෙන දෙයමයි මේ පේන්නේ. ඒකත් වැරදි දෘෂ්ටියක්. පේන දේ ඇත්තට තියෙනවා. අන්න ඒක උදේ ඒක තේරෙනවා නම් ඔන්න එතනින් එහාට යන්න පුළුවන්. ඒ කියන්නේ අපි රැවටිලා ඉන්න බව දැනගත්තොත් තමයි අපිට රැවටීමෙන් මිදෙන්න පුළුවන්. අපි දැන් බල්ලා රැවටිලා ඉන්නේ බල්ලා දෘෂ්ටි දෙකක් තියෙනවා. එකක් තමයි පේන දේම එළියේ තියෙනවා. ඒ කියන්නේ පේන නිසා තියෙනවා කියලා හිතනවා. දෙවෙනි එක තමයි තියෙන නිසයි මෙහෙම පේන්නේ. ඔය දෙකම වැරදි. පේන නිසා හරි විදිය වෙනම හොයාගමු. දැන් අතන රැවටුනේ එක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. නේද? බල්ලා ඔය දෘෂ්ටි දෙකෙන් එකක ඉන්න හින්දා නේද වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ. පේන හැමදේම එළියේ තියනවා කියලා හිතුවොත් ඒක දෘෂ්ටිය. නැත්තම් එළියේ තියෙන දේවල්මයි මේ පේන්නේ කියලා හිතුවොත් ඒකත් දෘෂ්ටිය. නේද? පැහැදිලි නේද? බල්ලා රැවටිලා කියලා පැහැදිලි.
පේන්නේ නැහැ, තියෙන දේ පේන්නේ නැහැ. ඒකෙන් සිද්ධි.
එන්නාට දැන් ඔය පේන දේවල් වලට කොහොම කියනවද? දැන් අපි ඒ කතා ටිකටත් එමු. දැන් කතා දෙකක් කිව්වා, එකක් වෙනස් වෙනවා කිව්වා, තව එකක් කිව්වා ඉස්සෙල්ලා සතර මහා ධාතුව එතන තියෙන්නේ පෙනුනට කියලා නේ. කබඩ් එක වගේ පෙනුනට උතන තියෙන්නේ සතර මහා ධාතුව. දැන් ඕක කියන්න නම් ධාතු මනසිකාරය කරලා තියෙනවා නේද? ධාතුන් පිළිබඳව භාවනා කරලා තියෙන්න ඕන. ඒකට තමයි කියන්නේ. ඔහම පෙනුනට උතන තියෙන්නේ සතර මහා ධාතුව. දැන් අපි අර බල්ලටත් භාවනා ටිකක් ඉගැන්නුවොත් සතර ධාතු මනසිකාරය උගන්වනවා කිය සතර මහා ධාතුව. ඈ දැන් ඌ කොහොම භාවනා කරයි? දැන් අපි කබඩ් එක දිහා බලාගෙන ওই කබඩ් එක වගේ පෙනුනට උතන තියෙන්නේ සතර මහා ධාතු, කට වියාපෝ තේජෝ වායෝ කියලා හිතනවා නේද? බල්ලා මොකක් හිතයි? ඔය බල්ලෙක් වගේ පෙනුනට උතන තියෙන්නේ සතර මහා ධාතුව කියලා. ඔය බල්ලා හැදිලා තියෙන්නේ කට වියාපෝ තේජෝ වායෝ. ඔය කබඩ් එක හැදිලා තියෙන්නේ කට වියාපෝ තේජෝ වායෝ කියලා හිතෙයි නේද? බල්ලට මං ඇත්ත අවබෝධ වෙයිද? යව තමයි ටිකක් නුවණින් හිතන්න ඕන. විඥානය පහළ වෙලා අපිට වගේම පහළ වෙලා ඈ නෑ. අපට පහළ වෙන විඤ්ඤාණ දෙකමයි බලලටත් පහළ වෙන්නේ. එකක් චක්කු විඤ්ඤාණය, දෙවෙනි එක මනෝ විඤ්ඤාණය. නේද? ඇහැට පේන මට්ටමට චක්කු විඤ්ඤාණය, ඒක ගැන හිතන එක මනෝ විඤ්ඤාණය. අපි මේ කබඩ් එක අතන තියනවා කියලා දැනගන්නකොටත් ওই ටික චක්කු විඤ්ඤාණයෙන් මේ අර ඒ වර්ණ සටහන දැක්කා. ඊළඟට ඒක ගැන හිතුවා ඔය කබඩ් එක. නේද? දැන් ඔතනක් තියෙනවා අන්න කබඩ් එක කියනකොට දැන් එහෙන් ගත්ත මට්ටමයි මනසෙන් හිතන මට්ටම. එහෙන් ගත්ත මට්ටම වර්ණ සටහන හදලා දුන්නා නේද? ඒක දැක්කා. හිතන්නේ දැන් අර කබඩ් එක නෙමෙයි දැන් තේන්නේ. මේ හදලා දීපු වර්ණ සටහන විඥාණයෙන් දැනගත්තු එක තමයි මනස බාරගත්තේ. ඔය පේන එක උකර කබඩ් එකක් මේ ලී වලින් හදපු හැටි මොනවා හරි ඒ අදහස් එක්ක තමයි දැන් හිතන්නේ. ඒක තමයි චේතනා කියන්නේ. හරි. එතකොට මේ අලුතෙන් සකස් කරන කර්ම කියන්නේ ඕවා. අලුත් චේතනා. ඒ කියන්නේ මනසේ තිබෙන දේවල්. එතකොට දැන් මනසට නේද කබඩ් එකක් පේන්නේ. ඒක ඊළඟට හිතනවා අන්න එළියේ තියෙනවා කියලා. ගිරවය එළියෙන් ගිහින් තිබ්බා වගේ හිතේ හදපු කබඩ් එක තමයි එළියෙන් ගිහින් තියන්නේ. දැන් බල්ලක් මුලින් බල්ලෙක්ව හදන්නේ හිතේ. දර්ශනීය වෙන. චක්කු විඥාණයෙන් පෙන්නපු බල්ලා ගැන හිතන්නේ. ඊළඟට ඒ හිතෙන් හදපු බල්ලව එළියේ ගිහින් තියනවා. ඒ බල්ලා ඉන්නේ එළියේ. කියලා. අනව යගේ සිද්ධියක් වෙනවා. හරි. ඔබ හොඳට මෙනෙහි කරන්න ඕන මේ ආයතන පිරිසිඳ දකින්න. හරි. බුදුහාමුදුරු පෙන්නන මේ ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවන පණවන්නේ නැහැ කියලා. මොකද අපි රැවටෙන තැන් ඕවා. ඒකට ඒ හින්දා තමයි කිව්වේ ඔන්න දැන් සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕන තැන් ටික. හරි? ඕකේ. ලාවනම් හරි නේද? දැන් ඔය කියපු එක ගැන හොඳට හිතන්නකො මෙනෙහි කරලා ඔය පුළුවන් නම් උත්තර ටිකක් හොයාගන්න. අපි රැවටෙනවද බල්ලා විතරද රැවටිලා තියෙන්නේ නැත්නම් මොකද්ද මේ මෙතන වෙන්නේ? ඈ? ඔක හොඳ භාවනාව. තව තමයි විදර්ශනය කියන්නේ. නිකං සමාධියේ හිටියට ඔවා අවබෝධ වෙන්නේ නැහැ. ඒක තේරුම් යයි තමයි මම කියන්න ඕනේ නෑ. සමාධියේ ඉඳලා අවබෝධ වෙනවා නම් බුදු කෙනෙක් පහළ වෙන්න ඕන නැහැ. මේ වගේ ධර්මයක් දේශනා කරනවා. නේද? එහෙනම් ඊට කලින් ඔය ආලාර කාලාමල එහෙම අවබෝධ කරනවා. නේද? සමාධි ධ්‍යාන වද. ඇයි බුදු කෙනෙක් පහළ වෙන්නේ? මේ ධර්මයක් දේශනා කරන්න. එතකොට අන්න ඒකෙන් ගන්න ඕන ටිකක් තියෙනවා. ඒ තමයි මේ සම්මා දිට්ඨිය කියන එක. සම්මා දිට්ඨිය භාවනා කරලා ලැබෙන්නේ නැහැ. ඔබට කෙටියෙන් උත්තරේ දුන්නා. ධර්මය අහලා නුවණින් විමසලා සම්මා දිට්ඨිය ඇති කරගන්න වෙනවා. එහෙම කෙනා භාවනා කළොත් සමහර විට මාර්ගඵල ලැබෙන්න පුළුවන්. ධර්මය අවබෝධ කිරීම තුළින් සම්මා දිට්ඨිය ඇති වුනේ නැත්නම් භාවනාවෙන් විතරක් නම් කියන්නේ සමාධිය තුළින් මාර්ගඵල ලැබෙන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි. ලැබෙන්නේ නැහැම කියන්න බෑ. මොකද සසරේ පෙර පුරුද්දක් තිබුණොත් සමහර විට කලින් ධර්මය අහලා ඒව මතු වෙන්න ඉඩක්
තියෙනවා.
දාරුචීරියට කලින් එකක් නෙමෙයි මතු වෙන්නේ. බණ අහන්න උනානේ. දිත්තේ දිට්ඨමත්තන් බුදුරජාණන් වහන්සේගෙන් අහලානේ. ඈ? අන්තිම මොහොතේ හැබැයි බණ අහලානේ. එතකන් සම්මා දිට්ඨිය ඇවිල්ලා තිබ්බේ නැහැ. නේ?
ඒක.
මෙහෙමයි පෙර සසරේ තියෙන ඕන ටික අපිට ලැබිලා තියෙන්නේ. මනුෂ්‍ය ජීවිතේ ධර්මය අහන්න. නෑ අවබෝධ වෙන්නේ මේ මොහොතේ ප්‍රඥාව වැඩුණා හින්ද. ප්‍රඥාව කියන එක සසරෙන් ගෙන එකක් නෙවෙයි. ප්‍රඥාව මේ මොහොතේ වැඩෙන්නේ ධර්මය අවබෝධ වීම තුළින්. එතකොට අපටත් ඒ ශක්තිය තියෙනවා. ඒකයි එතන තේරුම් ගන්න. ධර්මය අහනකොට අවබෝධ කිරීමේ ශක්තිය තියෙනවා. එතකොට ඒක තමයි අපි මේ බුදුදහමෙන් ගන්න තියෙන ප්‍රයෝජනය. එයා නුවණින් විමසන්න වෙනවා. ඔව් මේ විදර්ශනාව තමයි මේ කියන්නේ. විදර්ශනාව නිකන් එන්නේ නැහැ. ඒ කියන්නේ අපි මම දන්නවා අපි මේ කියන්නේ විදර්ශනාව දැන් අර මේ කියේ සතර මහා ධාතු බලන එක විදර්ශනාවක් කියලා නේ හිතෙන්නේ. හැබැයි අර දැන් බල්ලා සතර මහා ධාතු බැලුවට ඇත්ත අවබෝධ වෙයිද? එළියේ රූපයක් තියෙනවා. ඕක හැදිලා තියෙන්නේ සතර මහා ධාතුයෙන් කියලා බැලුවට ඇත්ත අවබෝධ වෙන්නේ නැහැ නේද? නොහම අඩුවක් තියෙනවා. අපි හිතන් ඉන්න විදර්ශනාවද විදර්ශනාව කියන්නේ. සතර මහා ධාතු බැලීමක් තියෙනවා. ඒක නැතුව නෙවෙයි. හැබැයි ඔය බලන විදිහද කියන එක ඕක තමයි සම්මා දිට්ඨියත් එක්ක ගලපන්න වෙන්නේ. ඒක අපි පස්සේ දවසක කතා කරමු. මොකද ඕවා ගොඩක් මේ තේරුම් ගන්න තියෙනවා. දැන් මොකක් හරි අදහසක් එන්නේ නැති නේද මේ කියපු ටිකේ? අපි මේ දැක්ම මේ දහමට අනුවමයි මේ කියන්නේ. ඒකයි ඒක තේරුම් ගන්න පුළුවන්. ඊට තේරුම් ගන්න දැන් බලන්න තියෙනවා මේ ආයතනයක් වැඩ කරනකොට ආයතන විඥානයක් තියෙනවා, මනසෙන් හදන විඥානයක් තියෙනවා. ආයතන විඥානේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. මේ රූපයක් පේන ගතිය නෙමෙයි වැරද්ද තියෙන්නේ. ඒක ගැන හිතන ගති මනසේ. එතකොට එතන අපි අර ආයතනෙන් පෙන්නන එකේ ඇත්ත දැක්කොත් හිතන එක වරදින්නවා. හරි. චක්කු විඥාණයෙන් කරන වැඩේ ඇත්ත නොදන්න හින්දායි අපි වැරදියට හිතන්නේ. ඒ එළියේ තියෙන දෙයක් තමයි පෙන්න්නේ කියලා ඒක ගැන හිතන්න යනවා. එතකොට මුලා වෙනවා. එතක ඇහෙන් හදලා දීපු මේ ප්‍රතිබිම්බයක් නෙමෙයි දැක්කේ කිව්වොත් එතකොට එළියේ තියෙන දෙයක් ගැන නෙමෙයි ඇහැ හදලා දීපු දෙය ගැන හිතන්නේ කියලා දන්නවා. ඔය දෙකේ වෙනසක් තියෙනවා, ලොකු වෙනසක්. කියන්නේ ලෝකෙට අහු වෙනවද, ලෝකෙ ඉක්මවා යනවද කියන එක. ලෝකෝත්තර වෙනවද කියන එක. මේ ලෝකෝත්තර දර්ශනය ඇති කරගන්න තමයි මේ සාකච්ඡා ධර්මය ගැන විමසන්නේ. හරි. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නම් ඇති මේ. වෙලාව තමයි මදි මේ. මට නම් වෙලාව තියෙනවා මේ මෙන්න හන්සලට. විතක්ක ਵਿਚාර උදව් වෙනවා. විතක්ක ਵਿਚාර කියන්නේ මොනවද? අපි කල්පනා කරන එකනේ. ඒවා ධානාංග විතරයි. ඒවයින් අවබෝධය ලැබෙන්නේ නැහැ. ඒවයින් ලැබෙනවා නම් ඉස්සෙල්ලාම අර මම කිව්වේ බුදුහාමුදුරන්ගේ ගුරුවරු ටික මේ කලින් ගුරුවරු ටික ඉස්සෙල්ලා අවබෝධ කරනවා නේද? ආලාර කාලාමල එහෙම ඔය ධාන ගොඩක් වඩලන් හිටියේ. ඒවයින් අවබෝධ වෙනවා නම් අවබෝධ වෙන්න ඕන. නේද? විතක්ක ਵਿਚාර තියෙන්නේ ප්‍රථම ධානයේ. ප්‍රථම ධානයේ ඉන්නකොට එහෙනම් අවබෝධ වෙන්න ඕනේ. ඒගොල්ලෝ ඊට වඩා ගොඩක් එහා ගියා. ඒකට එකෙන් වෙන්න බෑ නේද? හැබැයි එකෙන් ඒවා අයින් කරනවා නෙමෙයි. ඒවා උදව් කරගන්න පුළුවන් ධර්මය එකතු කරගන්න. මං කිව්වේ තැන් 12ද ඔය කියන්නේ 60ක් තියෙනවා. ආ 60 දැනගන්න ඕනද? මම කෙටියෙන් කියන්න. ඇහැ ගත්තොත් 10ක් තියෙනවා. මොනවද දන්නවද? ඇහැයි රූපෙයි චක්කු විඤ්ඤාණයයි චක්කු සම්පස්සයයි. හරිද? ඊළඟට ඒ පස්සෙන් එන වේදනාවයි සංඥාවයි. කියන්නේ රූප සංඥාව. ඈ? ඊළඟට රූප සංචේතනාව. මේ රූපේ ගැන හිතන එක. ඈ? 7යි. ඊළඟට ඔය රූපේ ගැන තණ්හාවක් එනවනේ. ඒ තණ්හාවටත් තණ්හා කරනවා. මේක මම ආයේ වෙනම පැහැදිලි කරන්න. ඒ රූප තණ්හාවටත් තණ්හාවක් තියෙන්න පුළුවන් 8 වෙනි එක. ඊළඟට 9 වෙනි එක තමයි විතක්කය, 10 වෙනි එක ਵਿਚාරය. දැන් රූප විතක්කයයි රූප ਵਿਚාරයයි. ඔය 10ෙම තණ්හාව ඇති වෙන්න පුළුවන්. එතකොට 60 කිව්වා වගේ අනිත් ආයතනේ 10 10 ඔහොම එනවා. මේ 60 කිව්වා.
විතක් ਵਿਚාරය තණ්හාව
වෙනවා. එනවා. කොච්චර හිත හිතා ඉන්නවද නේද? දිගින් දිගට මේ තණ්හාව. එහෙනම් අපි අදට අවසන් කරමු නේද? හොඳයි අපි මේ සාමාන්‍ය අපි දෙවියන්ට පින් දීමක් කරලා අවසන් කරමු. ඒකෙන් කාළි තුල සතුටු වෙන්න පුළුවන් නේද? මේ රෙන්ඩර් සේරටම මේ ධර්ම සාකච්ඡා තුලින් අපි කුසල් සම්භාරයක් ප්‍රස් කරගත්තා. ඒවා මහා නිසංස කුසල්. ඒ පින් ගොඩාක් ප්‍රස් කරගත්තා. ඒ පින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. පින් කැමැති දෙවි දේවතාවන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්තා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. සතුටටපත් වෙන මේ දෙවි දේවතාවන් වහන්සේලා අපවත් අපේ පෞද්ගල සමවත් ආරක්ෂා කරන සීක්වා යම් කිසි දුකක් කරදරයක් නැරකට බාධකයක් අපල උපද්‍රවයක් ලෙඩ දුකක් සරසතුරු උපද්‍රව ආදී කිසියම් උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සමගින් අපසවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරක්කන්තු මං පරන්ති සත් සත් සත්